ඊළඟට ගරු එච්.එම්. පෞසිමත්තම ඔබතුමාට සුභ පතන නම් වෙන පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. Honorable Deputy Speaker, I thank you for giving me an opportunity to address this August Assembly on my return to Parliament as an elected member from the Kurama district representing the Samaji Janabala Vege. I consider it an honor destined by my God, Allah, and I will live up to his expectation to serve the country and my constituency of the Kurama district. I started my political career in 1960. In the age of 22 as a member of the Kurama Municipal Council and became the deputy mayor and later as the youngest mayor of Kurama at the age of 36. These positions were not by nomination, but elected by my fellow members of the Municipal Council. Since then, my desire to serve the country and its people continued, and alhamdulillah, I am very content with my political achievements, which are numerous to list. Those and my voters are the best judges. I have had bouquets and brickbats throughout my political career. My own party leadership and other members thought I was a threat to their political career in Kurama. They even deprived me of my civic rights along with Honorable Felix Raj Bandaranaike and Madam Seema Bandaranaike as a part of then government's political victimization policy. They confiscated my private land too. Amidst these trials and tribulations, I've always been a popular politician and I've been very close to the ordinary people. I'm grateful to the late President H.E.J.R. Jayawardena for his confidence and protection afforded within the United National Party. Regretfully, he had to abandon support to me due to the pressure from the Kurama political leadership, which forced me to move out of the UNP. I am sure the current President, Honorable Ranil Wickremesinghe, will recollect my walking out of Honorable J.R. Jayawardena's residence after protesting against the treatment meted out to me by the UNP. Having left the UNP, I decided to get an LSSP member of the Kurama Municipal Council to move a vote of confidence in me at the CMC in order to make sure that I will be able to continue to function as mayor of Kurama. When I embarked upon the strategy, veteran politician of LSSP, Mr. Bernard Soisa, warned me that it may be a political suicide, and if I lose the vote of confidence, I have to give up my position as a mayor. He argued with me as how I could win a vote of confidence as the majority of the council as UNP with 30 members and only 17 members in the opposition. I told him if I lose the vote of confidence, I will go home. But I am confident that I will win the vote of confidence. And as this was a prestigious issue for me as well as the UNP leadership, and the leader of the UNP at that time summoned all 30 members of the UNP of the Kurama Municipal Council to his residence and insisted that the UNP members vote against the motion of confidence against me. He further emphasized, even if a member is bedridden, he or she must come and vote against this motion. Despite political pressure and the party decision, many members of the UNP in the Municipal Council defied the ruling and voted in favor of the motion of confidence on me. I won with a majority of 10 votes. I recollect with gratitude the support extended to me by majority of the UNP Municipal Council members and even at the risk of their losing their membership. Once the UNP rejected me, I converted the UNP administration to SLP administration in the Kurama Municipal Council. I selected the Sri Lanka Freedom Party to further my political career. I joined the SLP and contested the provincial council election with Madam Chandrika Bandaranaike Kumarathunga. Madam Chandrika Bandaranaike Kumarathunga, the SLP and myself emerged victorious in the said provincial council elections. Madam Chandrika became the chief minister of the Western Province and I was offered an opportunity to serve in the provincial cabinet of ministers. To serve as a minister of the Western Provincial Council was an extraordinary opportunity to reach the people of the entire Western province. I took this opportunity to embark on several development projects and address the grievances of the people. Thereafter, I got the opportunity to contest the parliamentary election of the Colombo district under SLAP banner and won, become the number one in the preferential vote list. And I am grateful to the Chandrika Bandaranaike Kumar Tunga for appointing me as Minister of Health and Social Services. At the cabinet reshuffle, I was offered to take over transport and highways, but I refused to hold and told her that I didn't request for the ministry. Madam Chandrika Bandaranaike called me after all the other ministers were sworn in and requested me to take up the challenge, as she had a lot of confidence in me, and I obliged you to the respect I have for her, I took it. Thereafter, I held several cabinet portfolios and performed my duties diligently. Since of late, most health ministers were in confrontation with the GMO, but on the contrary, the GMO sent me a bouquet of flowers when I conducted prayers when I fell ill. As the Minister of Transport and Highways, I spearheaded the building of the first flyover in Ragama, Basin Underpass, underground tunnels, and the development of Meran Drive and the replication road, without which we would have had severe traffic congestion on roads leading to and from the south. I was given these strong cabinet portfolios as Madam Chandrika Bandaranaike Kumar Tunga identified me as a minister who would deliver on any responsibility entrusted to me. As a cabinet minister, I traveled all across the country and served the people to the best of my ability. Once Madam Bandaranaike commented, "The way you are traveling within the country, I must give you an helicopter to use your time more efficiently." She also said, "If I have four houses in the cabinet, I can do wonders." During the last general election, I signed my nomination papers in the middle of the night before a nomination closed to contest under the SJB. I didn't even have an electorate that would have automatically brought in 25,000 to 30,000 votes, and I did not even appoint polling agents or counting agents. I did not even go for the counting. I did not even visit the centers. I did not embark a vibrant election campaign either and paid the price by not winning, but Allah had offered other plans and has brought me back to Parliament. I am grateful to my beloved voters who voted for me during the last general election and afforded me an opportunity to enter Parliament once again at the crucial juncture. The COVID pandemic and economic recession created by the foreign exchange crisis has had disastrous effect on Sri Lanka, and we as politicians have to make pragmatic decisions in order to rescue our motherland rather than fighting for superficial political advantage. Our motherland, Sri Lanka, and its people should survive this crisis for the politician to reach the country's goal and aspiration. May Allah help us to resurrect our beautiful motherland. I would like to assure my people that with the mandate given to me in the Colombo district, I will exercise my duty sincerely, keeping in mind that our responsibility is to prioritize the needs of our country and people. I take this opportunity to thank my supporters and voters of the Colombo district, well-wishers who extended their immense support and good wishes to me during my political career. Thank you.
බොහොමයි සිත කරව මන්තුමා ගරු අනුකුමාර් දිසානායක මහත්මයා තමයි මිනිත්තු 25ක කාලයත්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ආණ්ඩුව විවිධ උත්සාහයන් දැරුවා මේ පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා ආණ්ඩුව එක විටක 50ක් ගණන්ලා මේක සීමා කරන්න උත්සාහ කළා තව විටක කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා කියලා නීල් හපුින්න හරහා ඇප තැම්පත් කරලා ඇප තැම්පත් කිරීම වැළැක්වීම සඳහා උත්සාහ ගත්තා. අනතුරුව තෙල් සංස්ථාවේ සභාපතිවරයා හරහා තෙල් ලබා දෙන්නේ නැහැ කියලා ඡන්ද වැළැක්වීම සඳහා උත්සාහ කරා. කැලෑ පාරවල් ලිව්වා. මේ ජනාධිපතිවරයා ඇත්ත ජනමතයට මුහුණ දෙනවා වෙනුවට ජනතාවගේ තිබෙන මූලික අයිතිවාසිකම් වන ඡන්දය වැළැක්වීම සඳහා විවස්ථානුකූල පාරවල් අසාර්ථක වෙනකොට කැලෑ පාරවල් අසාර්ථක වෙනකොට ඔහු ඔහුගේ ගෝලයන් හරහා අධිකරණයට ගියා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. අපේ රටේ ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පහුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණ වැදගත් තීන්දුව ලබා දුන්නා. අපිට මතකයි පාස්කු ප්‍රහාරයේදී ලංකාවේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙකුට මිලියන 100ක වන්දියක් ගෙවන්න මූලික අයිතිවාසිකම් නඩුවකදී තීන්දුව ලබා දුන්නා. එවැනි ඉතාමත් ඓතිහාසික තීන්දුව ගණනාවක් ලබා දීපු ශ්‍රේෂ්ඨාධිකරණයේ අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව මේ ඡන්දය වැළැක්වීම සඳහා ගනු ලබන සියලු තීරණ වැළැක්වීම සඳහා තීන්දුව තීරණ අසාර්ථක කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඡන්ද පැවැත්වීම සඳහා තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ මූලික අයිතීන් ඡන්ද අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දීපු මේ තීන්දුවට අපි අපේ ප්‍රණාමය ඉස්තුතිය පුද කරන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම මීට පෙර මේ විවාදිත කතා කරපු මන්ත්‍රීවරයෙක් අපේ වියදම් පිළිබඳව, අපි බදු ගෙව්වා පිළිබඳව, අපේ රස්සා පිළිබඳව විවිධ ප්‍රශ්න නැගුවා. හැබැයි එහෙම කුමන හෝ සැකයක් තිබෙනවා නම් මම නම් ආණ්ඩුව අයථා විදියට කවර හෝ කෙනෙක් මුදල් උපයලා තිබෙනවා නම්, අයථා විදියට කවර හෝ කෙනෙක් බදු පැහැරලා තිබෙනවා නම්, අයථා විදියට කවර හෝ කෙනෙක් ධනය ක්‍රස් කරලා තිබෙනවා නම් මම නම් ආණ්ඩුවේ කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. පරීක්ෂණ පවත්වනවා, නීති හමුවට ගෙනියනවා, අවශ්‍ය පරිදි කටයුතු කරනවා. මේ පාර්ලිමේන්තුවල කෑ ගහ ඉන්නේ මතක තබා ගන්න. පාර්ලිමේන්තුවල අපි මේවා කියන්නේ විපක්ෂයෙන්කම් විතරයි. මතක තබා ගන්න. ඒ නිසා ඒවා විනිවිද භාවයෙන් පරීක්ෂා කරලා ඕනම දඬුවමක් දෙන්න. ඊළඟ කරු කතානායකට විවාදයකට ආරාධනා කරනවා. මම කැමති කවුද? මේ ආර්ථික අර්බුදය ගැන වර්තමාන මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අවිලෑස් විවාදයකට ආර්ථික ගැන කතා කරන්න. එමනත එහිට පහළ රාජ්‍ය අමාත්‍යවරයෙක් මුදල් අමාත්‍යවරු වෙනවා නම් අපි අපේ පක්ෂ කෙනෙක් එන්නම් එවන්නම් විවාදෙට. හැබැයි ගරු කතානායකතුමනි, හරිද, මේ විවාදයට වලට ආරාධනා කරන ඇත්ත කරන විවාද මොනවද? හෙරොයින් හඳුනාගන්නේ කොහොමද? අයිස් වලින් කොකේන් වෙන්කර හඳුනාගන්නේ කොහොමද? දෙවුන්දරෙන් බානේවද සුවර්, මීගමුවේවද සුවර්, ගඳානුව කොහොමද හොයාගන්නේ? අන්න එහෙම විවාදයක් තියෙනවා නම් ඒ විවාදයට වඩා සුදුසු පොට්ටන උෆර් මේ ඇත්තක විවාද කරන්න. මතක තබා ගන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තියෙන මොකද්ද? තමන්ගේ පරාජයේ වියරුවේ වේදනාව කතා කරන්නේ ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ මුළු කතාවක්ම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උපයෝග කරගනිමින් දේශපාලන ව්‍යාපාරයකට, දේශපාලන ව්‍යාපාර සමාජිකයන්ට මඩ අවලාද ගැනීම සඳහා උපයෝග කරගනිමින් මම මුළුමනින්ම හෙළා දකිනවා. ඊළඟ කරු කතානායකතුමනි, නිශ්චිත විවාදයට ආවොත් ජනාධිපතිවරයා පෞගිය මාස 6-7ක කාලය ඇතුළත ජාති අමතලා තියෙනවා අවස්ථා 6ක්. මේ පාර්ලිමේන්තුවේ සැසිවාර විවෘත කළා තිබෙන අවස්ථා දෙකක්. අතුරු අයවැලේකනක් ඉදිරිපත් කරා, නැවත අයවැලේකනක් ඉදිරිපත් කරා. නැවත මේ පාර්ලිමේන්තුවේ ඊට අමතරව රටේ ආර්ථිකය පිළිබඳ අවස්ථා දෙකකදී කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිරය විශාල කතා හරහා අපේ රටේ ආර්ථිකය පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි මේ වෙලාවෙදිත් එතුමට කරන්න පුළුවන්කම තිබුණා මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවලංගු කරන්නේ නැතුව අපේ කාරක සභා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා එතුමට මේ අගමැතිතුමට මෙහා පැත්තේ පුටිය වාඩි වෙලා මේ කතාව කරන්න තිබුණා. හැබැයි කරු කතානායක එතුමට තිබෙන්නේ මේ කතාව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පිළිබඳ නෙවෙයි, එතුමට යම් මේනියාවක් තිබෙනවා. ඔබතුමා වාඩි වෙලා ඉන්න ওই පුටිය වාඩි වෙලා දකුණු පස වම් පස බලමින් කතාවක් කිරීමේ සිගිති ආසාවක් තිබෙනවා. ඒ ආසාවම තමයි මම දැක්ක පහුගියදා තානාපති වරයාගේ පත් කරන්න යන නුවරට. තානාපති වරු කොළඹ ඉඳන් වාහන අරගෙන පෙළපාලියෙන් විශාල වාහන රථවලින් කොළඹ නුවරට යනවා. තානාපතිවරුත් නුවරට එනවා, ජනාධිපති නුවරට එනවා. ඒ නුවරට ගිහිල්ලා අර මෙතන අඹේපුස්ස ගෙස්ට් හවුස් එකේ තානාපතිවරුන්ට ආහාර සඳහා විතරක් ලබා දීලා තියෙන බිල 3,20,000යි. හරිද? මෙයාට තියෙනවා වෙන ලෙඩක්. මේ රටගෙන නෙමෙයි නිදහස් උත්සවය ගත්තත් එහෙමයි. එම ලෙඩක් එයාට තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ඒ ලෙඩේ සඳහා මේ පාර්ලිමේන්තුව කල් තැබීමට අපි එකඟුනේ නැහැ. ඒ නිසා එතුමාගේ කතාවට සමන් දෙන්න අපි මේ පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නමුත් අපි මේ විවාදෙට සූදානම්. ඊළඟ එතුමා විශේෂයෙන් කතා කරන්නේ ආර්ථිකය ගැන. එතුමා ආර්ථිකය අරන් තියෙන ප්‍රධාන තීරණ දෙකයි. එකක් තමයි අපි අරන් තියෙන විදේශීය ණය ගෙවීම අත්හිටෙව්වා. පහුගිය අප්‍රේල් මාසයේ 12 වෙනිදා ලංකා ඉතිහාසයේ කවර කාලයක හරි අනාගතයේ කවර කාලක හරි අපේ ආර්ථික පිළිබඳ යමක් ලියනවා නම් අප්‍රේල් මාසේ 12 වෙනිදා අමතක නොවන දිනයක්. කළු දිනයක්. අපි ණය ගෙවන්න කියලා තීන්දුව කරා. අප්‍රේල් 12 ඉඳන් මේ වෙනකොට මාස 10කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ මාස 10 ඇතුළත අපි ගෙවන්න තිබුණු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5ක්. ඒ කියන්නේ මොකද්ද? අපි ගෙවන්න තිබුණු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් ඉතුරු වෙලා තිබෙනවා. එහෙමනම් මොකද වෙන්න ඕනේ? එක්ක ණය ගෙවිය යුතු තිබුණා, එක්ක ඩොලර් බිලියන 5 සංචිත වැඩි විය යුතු තිබුණා. හැබැයි ඩොලර් බිලියන 5කින් සංචිත වැඩි වෙලා නැහැ. මොකද වෙලා තිබෙන්නේ? වෙලා තියෙන දේ තමයි අන්නේ ණය ගෙව නොගෙවපු ටිකෙන් තෙල් ටිකක් ගෙනාවා, ගෑස් ටිකක් ගෙනාවා, කිරිපිටි ටිකක් ගෙනාවා. ඊට පස්සේ කියනවා ආර්ථිකයේ යථාර්ථත්වයට ආවද? මේ යථාර්ථත්වයට ආවේ ආර්ථික උපාය මාර්ගයක් මත නෙවෙයි, ආර්ථිකය ඇති කරගන්නාලද සැලසුම් මත නෙවෙයි. මේවිල තිබෙන අපි ණය නොගෙවීමේ ප්‍රතිඵලයක් මත, ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි මේක ඇති තිබෙන්නේ. දෙවෙනි කරුණ තුමගේ තමයි සැලසුම තමයි ආර්ථිකය අකුලන එක. එතුමා තමයි දන්නේ මහ බැංකු අධිපතිවරයා ප්‍රසිද්ධිය කියනවා. මන් දන්නා රටක මහ බැංකු අධිපතිවරයා ප්‍රසිද්ධිය කිව්වද කියලා, අපි ආර්ථිකය අකුලනවා කියලා. ආර්ථික අකුලීම සඳහා පොලි අනුපාතික ඉහළ දානවා. පොලි අනුපාතික ඉලේට යනකොට මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කර්මාන්සලා අරුබුදයට යනවා. කර්මාන්සලා කඩාවැටීමට භාජනයව. සේවක 100කට ආසන්න ප්‍රමාණයකට ඉන්න විශාල කර්මාන්සලා ප්‍රමාණයක් අද කඩාවැටලා තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. මොන ආර්ථික සංවර්ධන මාවතද ආර්ථික අකුලලා යෝජනා කරන? ඒ නිසා ඒකේ ප්‍රතිවිපාකද රස්සා හිමීම, ආදායම් මාර්ග ඇරීම, කුඩා කුඩා වෙළඳසල්වල ව්‍යාපාර කඩාවැටීම, මේ ආදී විශාල ප්‍රශ්නකට මුහුණ දී තිබෙනවා. එක් දෙක. තුන්වෙනි සැලසුම තමයි එතුමාගේ බදු. දැන් එතුමා කියනවා 2020 බදු ඉවත් කරනකොට විරුද්ධ නෝ විරුද්ධයි. ආර්ථික සාමාන්‍ය තත්ත්වෙන් ගලාගෙන යනකොට සාමාන්‍ය ජනතාවට බදු ගෙවමින් ආර්ථිකය ගෙන යාමේ හැකියාවක් තිබුණා. බදු ඉවත් කරලා ආර්ථිකය කඩාවැටලා උද්ධමනය වැඩි කරලා රැකියා හිමි කරලා ආදායම් මාර්ග අඩු කරලා නැවත මොකද කරන්නේ? බදු පනවනවා. ගරු නියෝජකතානායකතුමනි, බදු පැනවීම, බදු ඉවත් කිරීම නිරපේක්ෂ වශයෙන් හරියව වැරදි කියන්න බෑ. බලන්න ඕන මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වය. මේ වෙලාවේ මොකද වෙලා තිබෙන්නේ? විශේෂයෙන්ම අපේ රටේ වෘත්තීමය ශ්‍රමයේ තියෙන 15%යි. වෘත්තීමය ශ්‍රමයේ තියෙන 15%යි. මේ 15% අපි මේ රටේ ආරක්ෂා කරගත්තේ නැත්නම් අපේ රට මුඩු බිමක් බවට පරිවර්තනය වෙනවා. මොකද කරලා තිබෙන්නේ? ඒ වෘත්තීමය ශ්‍රමයේ සඳහා විශාල අධික බද්දක් පනවලා තිබෙනවා. සමහර බැංකු නිලධාරීන් අපිට කතා කරලා කියන මොකද්ද? ඔවුන්ට වැටුපෙන් ඉතුරු වෙලා තියෙන රුපියල් 14000යි. එයි. ඔවුන්ට වැටුපක් ලැබුණා. වැටුපට සරලන උන් ජීවිතයක් හදාගත්තා. නිවාසය හදාගත්ත වැටුපට අනුව, වාහනේ ගත්ත වැටුපට අනුව, දරුවට උගන්වන්නේ වැටුපට අනුව, තමන්ගේ වෛද්‍ය රක්ෂණය ගත්ත වැටුපට අනුව. ඉතින් වැටුපට අනුව තමන්ගේ ජීවිතය හදාගෙන ගියාට පස්සේ වැටුපෙන් විශාල පංගුවක් ආණ්ඩුව ගන්නවා. මොකද්ද මේ කරන්නේ? අඩුමතරමේ කවුරු හරි කෙනෙක් ආණ්ඩු රස්සාවට බැඳෙනකොට තමන්ගේ වැටුපේ පංගුව දන්නවනම්, තමන්ගේ වැටුප මෙච්චරයි කියලා දන්නවනම්, ඒකෙන් බදු මෙච්චර කැපෙන්නේ කියලා දන්නවනම්, ඒකට උන ජීවිතය සකසුරුවන් කරගන්නවා. අද සිද්ධ වෙලා තියෙන්නේ තමයි මේ අසීමිත බදු පැටවීම අපේ රටේ වෘත්තීමය ශ්‍රමයට විශාල බලපෑමක් කරලා තිබෙනවා. අද සමහර පෞද්ගලික බැංකුවක 500කට වඩා වැඩි ප්‍රමාණයක් විදායක සේන නිලධාරියට අත්තරලා දාලා ගිල්ල තිබෙනවා. සමහර වෘත්තීයවේදී විශාල ප්‍රමාණයක් රට අත්තරමින් යනවා. එඳ රනිල් වික්‍රමසිංහ මේ යෝජනා කරන බදු ක්‍රම මුළුමනින්ම වැරදි. ඒ නිසා තමයි මා කිව්වේ අඩුමතරම මේකේ ලක්ෂ 2 සීමාවටවත් 128කට උපරිමයටවත් මේ බදු සීමාව ගෙන යා යුතුයි. එසේ නැත්නම් මේ ශ්‍රමය රැකගන්නත් බෑ, ඒ වෘත්තීමය ශ්‍රමයාගේ ජීවිතය ගත කරගන්නත් බෑ. අද වෛද්‍යවරු, වරාය, විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම් එක, මේ ආදි වෘත්තීමය විශාල බැංකුවන් විශාල කණ්ඩායමක අද පාරට බැහැලා තමගේ වෘත්තීමය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටනකට අවිල්ල තිබෙනවා. ඒ පිළිබඳ කිසි හැඟුමක් නැතුව ආර්ථිකයක් හැදීමේ පළ මොකද්ද? වෘත්තීමය ශ්‍රමය රට දාලා යනවන, වෘත්තීයවේදී රට දාලා යනවන, වෘත්තීයවේදී රට දාලා යමින් ආර්ථිකයකට හැදීමින් ඇති ඵලය මොකද්ද කියලා මම අහන්න කැමතියි. ඊළඟ එතුමා විශේෂයෙන්ම එතුමගේ කතාවේ කිව්වේ නෑ, එළිය කිව්වා 13 සංශෝධනයකින්. හැබැයි කතාවට එනකොට ගොඩාක් සැර බාල වෙලා එකක් කියනවා, උතුරේ ඉඩම්. අපි කැමති මොකද්ද? උතුරේ ජනතාවගේ ඉඩම් රජයේ යම් ආයතනයක් විසින් පවරගෙන තිබෙනවා නම් නිසි පවරා ගැනීමේ ක්‍රමවේදයකට අනුරූපී නොවන පරිදි ඒ ජනතාවට යළි ඒ ඉඩම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳ කිසි වාදයක් යන්න ඕනේ. අපගේ ඉඩම ඔබ හෝ කාගේ හෝ පුද්ගලික ඉඩමක් රජය විසින් අත්පත් කරන් තිබෙනවා නම් එයාට ඒ ඉඩම නිදහස් කිරීම රජයේ වගකීම. ඒක අපි කාර්තර විවාදයක් තිබෙන්න ඕන කරුණක් නෙවෙයි. මොකද ඉඩම් කියලා කියන්නේ අපේ රටවල වල ඉඩම් කියන්නේ අපේ රටේ දේපලක් විතරක්ම නෙවෙයි. ඉඩම් කියන්නේ අපේ රටේ ඥාතිත්වය. සාමාන්‍යයෙන් අපි දන්නවා ගම්වල බයිසිකලේ විකුණනවා. රත්තරම් බඩු උකස් තියෙනවා. හරි, මහාන මැෂින් එක විකුණනවා, වතුර පම්පේ විකුණනවා. හැබැයි ඉඩම විකුණන්නේ ඉඩමත් එක්ක තියෙන දේපල පිළිබඳ සම්බන්ධයකට වඩා ඥාතිත්වයක් තිබෙනවා. එනිසා තමන්ගේ ඉඩම් දීර්ඝ කාලයක් තිස්සේ රජය අත්පත් කරගෙන තිබෙනවා නම් එම පුරවැසියන්ට ඉඩම් නිදාස් කිරීම කළ යුතුයි. ඒ වගේම ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. හැබැයි එළිය හැදුවේ ඒක නෙමෙයි. එළිය හැදුවේ තමුන් වහන්සේ මොකද්ද? ද පොලිස් බලතල තියන්නේ එසේම තමනවා කියලා. හැබැයි එළිය කිව්වේ ඊට වඩා වෙනස් කතාවක්. ඒ නිසා අපි දැනගන්න කැමති මේකේ ප්‍රතිවිරෝධය තියෙන කාගාවද? ප්‍රතිවිරෝධය තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ප්‍රශ්නේ නියෝජනය කරන මතයයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා එම ප්‍රශ්නේ පිළිබඳ මතයයි දෙකක්. දෙපැත්තේ ඉන්නේ කවුද? අගමැති සහ ජනාධිපති. දෙපැත්තේ ඉන්නේ කවුද? ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ. ඔයගොල්ලෝ අතර තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ එකඟතාවයක අපිට ලියවිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ ලියවිල්ල ගැන අපි කතා කරන්න. මේක විසඳීම සඳහා මම දැක්කා සර්වපාක්ෂ සමුළුවක් ඇඳෙව්වා. අපි ගියේ නැහැ. අපි මොකටද ඒකට යන්නේ? ආණ්ඩු ඉස්සලා මූලික ලියවිල්ලක් ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මහින්ද රාජපක්ෂත්. ඒගොල්ලෝ ප්‍රබලයෙන් තුන්දෙනා ආණ්ඩුවේ. මේ තුන්දෙනා එකතු වෙලා මේ පිළිබඳව මේ ජාතික ප්‍රශ්නේ විසඳීම පිළිබඳව එක ලියවිල්ලක් ඉදිරිපත් කරන්න. ජනාධිපති මේ පුටුවේ වාඩි වෙලා එකක් කියන්න හදනවා. අගමැති තව ගිල කට්ටියක් අවුස්සනවා. මේකද කරන්නේ? ජනාධිපති එකක් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා තව එකක් කියනවා. මේ කරන්න හදන්නේ මොකද්ද? අපේ රටේ දේශපාලනී පෞගේ කාලෙම ක්‍රියාත්මක වුණේ මේ ප්‍රශ්නේ මත 1999 චන්ද්‍රිකා ජයග්‍රහණය කරන්නේ අවසන් බෝම්බේ නගර පහේ නගර සභාවේ. ඒක න අනුකම්පාව. 2005 ජනාධිපති ඡන්ද තීරණ වෙන්නේ යුද්ධයේ දසාමේද? 2010 ඡන්ද තීරණ වෙන්නේ යුද්ධවර කරේ පොන්සේකට මහින්දද? 2020 ඡන්ද තීන්ද වෙන්නේ ජාතික ආරක්ෂාව. එනිසා මේ රටේ පහුගිය කාලේ පුරාවටම දේශපාලන හැසිරුනේ මේ ජාතිවාදයේ අවුස්සමින් ජාතිවාදයේ කේන්ද්‍රගත කරගමින්. දැන් මැතිවරණක් ඇඳවලා තියෙන වෙලාවක නැවත මේක දාන්නේ මොකක් මොන අරමුණකින්ද? මේ කිසි අරමුණක් නෙමෙයි තිබෙන්නේ මේ දේශපාලන අරමුණ. ඇත්ත උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්ත උන්ගේ ජීවිතවල ඛේදවාචකයක් තිබෙනවා. තමන්ගේ ජීවිතේ මුහුණ දී තිබෙන ඛේදවාචකේ ඉතාමත් අඩු ලංසුවට දේශපාලන වේදිකාවේ විකිණීම සඳහා රනිල් වික්‍රමසිංහ ඇති කරලා දා උගලක් මේක. රනිල් වික්‍රමසිංහ විවස්ථාවක් හදනවනම් අවුරුදු 4ක් අගමැති ධුරේ දරුවෝ අවුරුදු 4ක් විවස්ථා සභාව තිබුණා. මේ පාර්ලිමේන්තුවේ විවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත් කරලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලින් විවස්ථා සම්පාදක මණ්ඩලයේ නියෝජිත කමිටුවක් හැදුවා. අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා එතන නියෝජනය කරා. මම නියෝජනය කරා. දෙමළ TNA සම්බන්ධ මහත්මයා නියෝජනය කරා. හකිම් මහත්මයා නියෝජනය කරා. මේ ඔක්කොම නියෝජනය කරා. අවුරුදු 4ක් සාකච්ඡා 82ක් තිබුණා. සාකච්ඡා 82ෙම රනිල් වික්‍රමසිංහ මුලසුන දරුවා. එක වෙලාවකදී තීන්දුවක් ගත්තා මේ සභාවට තම තමන්ගේ පක්ෂවල යෝජනා ඉදිරිපත් කරන්න කියලා. පක්ෂයක් ඇතුළේ අපි අපේ යෝජනා ඉදිරිපත් කරා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා අගමැතිතුමා ඒ වෙලාවේ එතුමලගේ යෝජනා ඉදිරිපත් කරා. හකිම් මැතිතුමා එතුමලගේ යෝජනා ඉදිරිපත් කරා. දෙමළ ජාතික සම්දනේ තමන්ගේ යෝජනා ඉදිරිපත් කරා. එතෙන්ට ඇවිල්ලා හිටපු සියලුම පක්ෂ මේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳ තමන්ගේ යෝජනා ඉදිරිපත් කරා. හැබැයි ඉදිරිපත් කරපු නොකරපු එක්කෙනා කවුද? ඒ වෙලාවේ මුලසොන දරපු රනිල් වික්‍රමසිංහ. එයා අඩුමතරමේ ව්‍යවස්ථා සභාවට හරිද නිමල් සිරිපාල ඔබතුමා මතකයි ඔබතුමාත් හිටියා. එයා යෝජනාවක් ඉදිරිපත් කරාද? ඉදිරිපත් කරේ නැහැ. මම ඇහුවා ඇයි යෝජනාව ඉදිරිපත් නොකරන්න කියලා. ඒ වෙලාව මොකද කිව්වේ? ඕගොල්ලෝ කැමති වෙන එකට මම කැමති. ඔන්න රනිල් වික්‍රමසිංහ මතක තබා ගන්න. මේ ප්‍රශ්නේ පිළිබඳ ස්ථාවරයක් වෙන්නේ. ඒ අවශ්‍යන ව්‍යවස්ථාවට අවශ්‍යන තමන්ගේ යෝජනා කිව්වනේ. ඕගොල්ලෝ කැමති වෙන එකට මම කැමති. බෝලේ අනිත් පැත්තට දානවා. මේකයි යාගේ උපක්‍රමය. හැමදාම කරු නියෝජකතානකෘතුනි. මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ දේශපාලන වේදිකාව දඩබිම බවට පත් කරගන්න. අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න මතුවී තිබෙනවා. ආර්ථිකේ කඩාවැටලා තිබෙනවා. දරුවන්ට රස්සක් නැතිව තිබෙනවා. භාණ්ඩ මිලදී ගැනීම හැකියාවක් නැතිව තිබෙනවා. වී මිල විශාලස කඩාවැටලා තිබෙනවා. මේ වෙලාවේ ගත්තු වී කිලෝක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ට වඩා වැඩි. කිලෝ එකක් ගන්න රුපියල් 70කට මහකන්‍යා අස්වන්න ආරම්භ කරා විතරයි. මතක තබා ගන්න. මේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියද්දී රනිල් වික්‍රමසිංහට ඕනකම තියෙන සමාජ වෙන දේශපාලන ගැටුමක් හදන්න. ඒ දේශපාලන ගැටුම හැදීම සඳහා තමයි මේ කතාව කරේ. හැබැයි ඒ විතරක් නෙවෙයි මට මතකයි එදා ඒ ව්‍යවස්ථාව ගොඩනැගීම පිළිබඳ හදපු ව්‍යවස්ථා සභාව ඒ නියෝජිත සභාවේ සම්බන්ධ මන්ත්‍රීතුමා එක වැදගත් ප්‍රකාශයක් කිව්වා. එතුමා කිව්වා මොකද්ද? එතුමා කිව්වා අපි මෙතන මොනවා කතා වුණත් වැඩක් නෑ. අපි ඉදිරිපත් කරන ව්‍යවස්ථාව ජනතාවගේ අනුමැතියට ලක් කරන්න ඕන. සිංහල ජනතාවගේ අනුමැතියකින් තොරව උතුරට කිසිවක් ලබා දීමෙන් පළක් නෑ. එනිසා ජනමත විචාරණ ලක් කරන ව්‍යවස්ථාවක් ඕන. හැබැයි අද අපේ රටේ තියෙන මේ 78 ආණ්ඩු ක්‍රම විවස්ථාව ජනමත විචාරණ ලක් කරේ නෑ. මේ ඇති කළ තියෙන ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සංශෝධන එකක්වත් ජනමත විචාරණ ලක් කරපු සංශෝධන නෙවෙයි. ජනතාවගේ මූලික නීතියක් තිබෙනවා. ජනතාවගේ අනුමැතියකින් තොරව අපි ලෑස්ති. අපි කියන්නේ මොකක්ද? මේ 13 මේ විදිහට තිබ්බත් විසඳුමක් නෙවෙයි. මීට වඩා වැඩි කරත් විසඳුමක් නෙවෙයි. විසඳුම තිබෙන්නේ ජනතාව පිළිගනු ලබන උතුරේ දකුණේ නැගෙනහිර සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ නව ආණ්ඩු ක්‍රම විවස්ථාව. හැබැයි අපි දන්නවා තමුන් වහන්සේලා කවදාවත් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. తమిళనాశలను మే రాటే జాతక సమగీతమై వాహ కందురు సింగళ దెమల ముస్లిం జనతా ఎక్కడ ఎక్కడ వాడి వెనక తమై తమిళనాశల తిన వాహ కదురు తమిళనాశల హెమ్మదామోన ముఖద్ జాతివాది జాతి గెటు తమిళనాశల పౌగి అవురుదు తియ మీరు అటపాలన ఇక్కడ ముఖక్ మతద జాతివాది మత మితనమై ఇన్న కట్టిని మతకద వంద ఎందుకు కివ్వ కవద వెనకంద గోటాబే పుట్టే వాడి వెనక వంద దొస్తర్లకి ఇవ్వ కవద వెనకంద గోటాబే పుట్టే వాడి వెనక వంద కొత్తుకి ఇవ్వ కవద వెనకంద గోటాబే పుట్టే వాడి వెనక ఏమై తమిళనాశల తమిళనాశల దేశపాలన బలమైన జాతివాది ఉపయోగకరగా తిబిని జాతివాది తమిళనాశలకి ఎక్కమ దేశపాలన అవి బోట పత్తిల అదేవిలా జాతికి సమగి జనతావకి ఐతివాసికం ఎవకైనా కొండ మీద చీన్నుంట గిల్ల మతకత బాగా తమిళనాశల జాతికి సమగి జాతి ఇంకా ఐతివాసికం శిలు జనతావకి సమానాత్మతావే తమిళనాశల పాడదు మీకు ఇవన్నీ మీరటే పహుగే కాల పురావం జాతివాది వపురుల తమంగ దేశపాలన ముళ్ళు మునిమ జాతివాది బోట పత్కరగత్తు కండాయమ ఈలంగ ముఖద్ ఈలంగ రణీల్ విక్రమసింహ మహాత్మకీను స్వాధీన కొంత సభా వినివి జీవిత పరదూర సభ కథా కలుపుకాయ దంగికగిన నీడాయ్ కౌద దాని స్వాధీన కొంత సభ అడపనకరం నాదని మెతివర్ణ కొంత సభ స్వాధీన కొంత సభావ దంగ అడపనకరం నాదని కౌద అడపనకరం నాదని తమిళనాశల మే పార్లమెంట్ మంత్రివరు దాహతరదని మే చంద తిన వెళ్ళావి వజ్ర అసంగ్రద్దండి అరే తేరింకార సభ కోనకినికటి ఓ అసంగ్రైనద్దు హిటే హిటే రంగ అసంగర్రు నా మంగితు ఓ యాతమ మీకు పిటి పాస్ ఇన్ని కీల ఇక హరిది ముఖ దాహతర దినక మెతివర్ణ తిన వెళ్ళావక మే పార్లమెంట్ మంత్రివరు దాహతర దినక అసంగల కథానకుమట యోజన వద్దినవ మెతివర్ణ స్వాధీన మెతివర్ణ కొంత సభ పిలిపంత తేరింకార సభ వద్దాను జనాధిపతి మే పుట్టి వాడి లకినవ కొమిషన్ సభ శక్తిమత్ కరండి కీల అని పెత్త కట్టిడికినవ కొమిషన్ సభ గిన తేరింకార సభ వద్దాన్న కీల మీకు స్వాధీన కొమిషన్ సభ గిన కథా కరండి ఈలంగ ఎత్తు మాకిన ముఖత్ పూర్ణ స్వాధీనత్వది పార్లమెంటు అయవే కార్యాలయకు స్థాపిత కరం పూర్ణ స్వాధీనత్వ సహిత పార్లమెంటు అయవే కార్యాలయం ఇది మేము అయవే సమ్మత కరాన్ని కవద్దు కవద్దు అయవే సమ్మత కర డిసెంబర్ మాసి డిసెంబర్ మాసి అయవే సమ్మత కరల దెమ్మకద్దు కేన్ని దాన్ రణిల్ విక్రమసింగ జనాధిపత్యమా పౌగేద కెబినెట్ మళ్ళీ కెబినెట్ పత్రిక వద్దాను రాజ్య ముదల్ సీమా కిరింపిలి మొదలు ముఖద్దు కెబినెట్ పత్రిక అతి దుష్కర మూల్య తత్వ తుల అత్యవసర రాజ్య సేవ పవత్వాగన యామ ఇలా కెబినెట్ పత్రిక ఇదిరిపత్ కరణం అసంకలతో రణిల్ విక్రమసింగ ముదల్ ఆర్థిక స్థాయికరణ సహా జాతిక ప్రతిపత్తి అమాత్య ముఖద్దు కెబినెట్ పత్రిక ఇవ్వకండి దమ్మె పార్లమెంటు అయవే సమ్మత కల తిన కెబినెట్ పత్రిక ఇంకేనవా బాండాగర లేకమట నియోగద్దిన వాట సల్లి విధంకర అన్న పులని మేవట విత్రాయి కీల కీల ముఖద్దు కేన్ని చందట సల్లి విధంకర పై కీల కీనం ఇది తమిళనాశకీలం కదా అయవే కార్యాలను స్వాధీనం బొరునిమి మే పుట్టేవాడి వాళ్ళ కక్కీనం వజ్రత్ ఎక్క ఎక్కతులా వినబడక్కర్ను మేక నెత్త కథావు హరిద మేక నెత్త కథావు మేక కౌదు హంగన్ మమదన్న దినేష్ కుమార్దన ఎమతుమ అగమెత్తుమ ఒబతుమ అయిన కెబినెట్ మండలి మేము పత్రిక కావద్దు పసకే నేకి లేక దనగండ దాని కెబినెట్ పత్రిక ఒక వీళ్ళకి నమ్మకద్దు రజే అనుకుత్తి వేదం ఇక మే మే లైస్ వద్దాలు అతను లైస్ చూటారా సల్లిదండి పాకిల ఇక నమ్మకద్దు చందట సల్లిదండి పాలు దాని చందట సల్లిదండి పాకిన కావు ఏమ కరండి పులువంద ఈయన ఓనే మాండోకు ముఖద్దు కరండి బాండాగారి వట్టను బాండాగారి వట్టలకి నమ్మకద్దు చందతి అని సల్లినే ఈయన ఈయన కిసి ఆండువ రట కదన్నే ఈయన హేమ ఆండు మాతని తమకి బలే తీయగన్న బాండాగారి హిందనవ బాండాగారి దాన్ని హురకంకరను హురకంకరలు వెళ్ళకినవా బాండాగారి సల్లినే చందతి అన్న మేకర జనాధిపతి చందినం జనాధిపతి చందిన కొట్ట రణిల్ విక్రమసింగ కీనో ఏ ముదల్లమతి బాండాగారి చక్రలేఖనకు చందవట సల్లి విధంకర అన్ని పో సల్లి విధంకర అన్న మీ వాటి వితరాయి కెబినెట్ మంత్రి అనుమతి ఎగ్గన్న అరగనికిన రణిల్ విక్రమసింగ జనాధిపతి చందతి అన్న విధియత్నే బాండాగారి సల్లినే మమమైన గరుగ మేమోన వీలు కథాదు మే వివస్థావగన ప్రజాతంత్రవాదేగన పార్లమెంటు కారక సభగన మేతన వాడివిల కథాకర తినేది మీకు ఇవన్నీ ఏమని మీకు ఇవన్నీ ఏ బలే ఆపుహమ అని కిసివక్క ఆడపోయినే బలే వ్యవస్థావ బలే ఆపుహమ ఆట వ్యవస్థావ ఇక కడదాస్యకు ఇతరాయి బలే ఆపుహమ ఆట కెబినెట్ మండలి కడదాస్యకు ఇతరాయి కెబినెట్ మండలి కడదాస్యకు నోయిన అన్నాం కెబినెట్ మండలి గన్ను నొల్లబూ తీందు కోమద కెబినెట్ లేక నీళ్ళపు ఇన్నటేమని బలే ఆపుహమ ఆట కెబినెట్ మండలి కడదాస్యకు ఇతరాయి బలే ఆపుహమ ఏమట ప్రజాతంత్రవాద కడదాస్యకు ఇతరాయి ప్రజాతంత్రవాదకి ముఖద్దు తమంట దినండపులు ఉన్నాము చందతి అనవా దినండ పేరు ఉన్నాము చందతి అన్న ఏం ఉన్నప్పుడు ప్రజాతంత్రవాదే అపభ్రంశ ప్రజాతంత్రవాదే ప్రజాతంత్రవాదకి ముఖద్దు జనతావకి మత నిసి కలట నిసి పరిధి విమసీమ జనతావకి మత ఏదో విమసన్న ఉన్నా విమసన్ను మేటవడం ముఖద్దు గారు నియోజకతానకుతున్న జనతావకి మత విమసన్న నువ్వు సుతుసు వెళ్ళావా మేక తమ సుతుసు వెళ్ళావా వికృతి పౌరులు ఎంతో తీయను බලයට පත් ජනාධිපතිවරයා ගෙදර යවලා තියෙනවා. බලයට ගෙනකොට කියපු අගමැතිවරයා ගෙදර ගිහිලා තියෙනවා. අලුත් අගමැතිවරේ බලයට පත් වෙලා තියෙනවා. විපක්ෂයේ තනි මන්ත්‍රී ජනාධිපති වෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාවගේ මතය විමසන්න ඕනේ නැද්ද? මේ වෙලාවේ තමයි ජනතාවන් ගිහිල්ලා මතය විමසන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකට. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට දිනනකොට ඡන්ද තියෙන, තමන්ට දිනන්න බැරි වෙනකොට ඡන්ද අකුණන එක නෙවෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් තිබෙනාන් කවරක්වත් නෙවෙයි. ඡන්ද අකුල්ල තමන්ගේ මාමගේ පාර යන්න. ඒ මාමගේ පාර අපේ රට විශාල ඛේදවාදකයක් ඇති කරා. ගරු අගමැතිතුමා ඒක දන්නවා. මම ඔබතුමාගේ දා පක්ෂනායක රැස්වීමද ඇහුවා. ඒ ඇති වී තිබෙන තත්වය නැවත මේ රට ඇතිවීමට අගමැති පුටුව වාඩි වෙලා දිනේෂ් ගුණවර්ධන ඔබ කැමතිද කියලා ඇහුවා. ඒකයි ඇත්ත කතාව. මෙයාට ඕනකම තියෙන බලය 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 වෙන මුකුත් එයාට පෙන්නේ නැහැ. බලෙන් අසන්ද වෙච්ච මිනිස්සෙක් බවට අද පත් වෙලා තිබෙනවා. ඊළඟතුමා මොකද්ද කියන්නේ? ඊළඟතුමා කියනවා ලෙඩ අසාධ්‍ය තත්වෙන් ගොඩගත් පසු වංචා දූෂණ සෙවීම සඳහා සොරකම් කළ වත්කම් යලි සොයා ගැනීම ප්‍රයත්නය කියලා පනතක් ගිනවනවා. කොයි පැත්තේ දිනාවෙන්න ඕන? මේ ඔක්කොම යථා තත්ත්වයට පත් කරාට පස්සේ. ඒක එතුමා කියන යථා තත්ත්වයට පත් කරන 2026 දී. 2026 පස්සේ එතකොට හරිනම් මහාචන්දෙත් ඉවර වෙලා නිලානුව ජනාධිපති චන්දෙත් ඉවර වෙලා විවස්ථාව අනුව හැබැයි ආ කියලා 2026 දී සාමාන්‍ය තත්ත්වයක් එනවා. සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් වුණාට පස්සේ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා පනතක් ගිනවනවා.
තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මම අවසන්. ඔව්. දැන් මම අහනවා මේ පාර්ලිමේන්තුවේ මුකුත් ඕන්නේ ගරු දිනේස්වර්ධ ගුණවර්ධන අගමැතිතුමා කියලා තිනවා මහ බැංකු හොරා කියලා. ඔතන වාඩි වෙලා ඔතනද මන්ද උන්ව ආසන්න පුටුවක සභානායක පුටුවේ වාඩි වෙලා ඇති තරම් කියලා තිනවා මහ බැංකු හොරා කියලා. එහෙනම් අගමැති ජනාධිපතිට කියලා හොරා කියලා කිව්වා. ජනාධිපති ඔතන පුටුවේ වාඩි වෙලා මතකද? කෑගගා කිව්වා මතකද? හොරා හොරා කිව්වා. නේද? වජිරලා ඔයගොල්ලෝ කෑගලා කිව්වා මහින්ද හොරා කියලා. මතකද? කවුද හොරා? මෙතන බලන්න වීඩියෝ තියෙනවා. රනිල් වික්‍රමසිංහ සටන් පාඩ කිව්වා මේක ඇතුලේ. සටන් පාඩ කිව්ව මොකද? කවුද හොරා කියලා අහනවා. වටේ ඉන්න ඇටිකේ කට්ටි කියනවා මහින්ද හොරා කියලා. මේ පැත්ත කට්ටි කියනවා රනිල් හොරා කියනවා. දැන් දෙකොල්ල එකතුලා ආණ්ඩු කරනවානේ. ආණ්ඩු කරලා ඉවරලා කියනවා 2026 වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා නීතියක් ගේනවා. මොන කතාවද මේ? මම දඩගන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි. එතුමා අගමැති වෙලාවි ඩුබායි වල ගිනුමක ඩොලර් බිලියනක් තියෙනවා කියලා හොලන්න කට්ටිය ඇරියා. දැන් මොකද ඒකගෙන කියන්නේ? අපිට දැනගන්න කැමති. එතුමා අගමැති වෙලා ඉන්න වෙලාවි නේද මල්වානේ ගෙදරයිති දැසිර රාජපක්ෂට කියලා ඇති තරම් කියලා තිනවා. දැන් මොකද ඒවා කියන්නේ? එතුමා අගමැති වෙලා ඉන්න වෙලාවි එතුමා කියලා තිනවා කොටස් සනතපලේ මහ වංචාවන් සිදු වුණු බව. ඒකට හිටපු සභාපතිවරු අධ්‍යක්ෂක කට්ටිය ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම කවුල් බව. අද මොකද ඒවා කියන්නේ? ඒ නිසා එයා වංචා දූෂණ ආරක්ෂා කරන කෙනෙක්. එයා වංචා දූෂණ යෙදුණු කෙනෙක්. වංචා දූෂණ යෙදුණු කෙනෙක්. වංචා දූෂණ ආරක්ෂා කරපු කෙනෙක්. වංචා දූෂකයන්ගේ රැකවරණයෙන් බලය ගත්තු කෙනෙක්. එයා ගේනවද පනත්? එයා හදනද වංචා දූෂණවම කරන්න? ඊළඟ අහනවා මොකද්ද තියෙන ක්‍රමවේදී? මම කියන්න. එක මේ වගේ අර්බුදයකින් ගරු නියෝජ්‍ය කතානායකතුන් රටක් ගොඩ එන්න. මේ වගේ අර්බුදයක් වෙලාවකදී රටක් ගොඩ එන්න නම් ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් ඕන. මොකද අර්බුදයක් තිබෙන වෙලාවක සමහර තීන්දුව ගන්න වෙනවා ජනතාවට යමක් රිදෙන. හැබැයි ජනතාවට ඒ තීන්දුව ගත හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් ගොඩනැගෙන ආණ්ඩුවකින් විතරයි. ජනතාවගෙන් කැමැත්තෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් නැතුව උඩින් අටවා ගන්නා ලද ආණ්ඩුවකට මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණයේ තීන්දුව ගන්න බෑ. ඒ නිසා මෙවැනි අර්බුදයක් ගොඩේීමේ පළමු පියවර මොකද්ද? ජනතා ජනවරමක් වුණා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ අර්බුදයෙන් ගොඩේන්න ජනතාව සම්බන්ධ වෙන්න ඕන. ව්‍යාපාරිකයක් සම්බන්ධ වෙන්න ඕන. විදේශ ශ්‍රී ලංකිකය සම්බන්ධ වෙන්න ඕන. ජාත්‍යන්තරයේ යම් පිළිගැනීමක් ලක් වෙන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා තුනකදී ප්‍රකාශයටපත් කරා නව ජනවරමක් ලෙස මෙතනින් එහාට යන්න බෑ කියන. ඒ වගේම අදක් එක්සත් ජනපදයේ අපේ කෙනා විවේචන තියෙනවා. විනයව තියෙනවා. හැබැයි නව ජනවරම් පිළිබඳව උන් අදහස් ඉදිරිපත් කරනවා. මේ කියන්නේ මොකද්ද? මේ ආර්ථික අර්බුදයක් කඩාවැටිච්ච වෙලාවක මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් ලෝකේ රටවල් අතර යම් එකඟතාවයකට පිළිගැනීමකට ආ යුතුයි. ඒක එන්න නම් ඒ ආණ්ඩුවට මැන්ඩේට් එකක් වුණ ජනවරමක් වුණ කල්ලියක් විසින් හදාගත්තු ආණ්ඩුවක් ලෝකේ කවුද පිළිගන්නේ? ජනවරමක් නැති ආණ්ඩුවක් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තුව 134 විවස්ථාවේ තියෙන උගුලකින් විතර ජනාධිපති වෙච්ච කෙනෙක් ලෝකේ කවුද පිළිගන්නේ? එහෙම පිළිගන්නේ නැහැ. ලෝකේ පිළිගත යුතු වන්නේ ජනතාවගේ ජනවරමකින් එන පාලකී ජනතාවගේ ජනවරමකින් එන ආණ්ඩුවක්. ඒක එක දෙක. මේකට අපේ රටේ පෞද්ගලික අංශය විවසායකයා කර්මාන්තකරුවා සම්බන්ධ කරගන්න ඕන. ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන මොකද්ද? ඒගොල්ලන්ගේ බදුමුදල් හොරා කාපු අයට නෙමෙයි. ඒගොල්ලන්ගේ බදුමුදල් නාස්ති කරන අයට නෙමෙයි. ඒගොල්ලන්ගේ බදුමුදල් පිළිබඳ වගකීමක් දරන අයට නෙමෙයි. අලුත් පාලනයක් අවශ්‍යයි. මොකටද? තමන්ගේ බදුමුදල් පිළිබඳ වගකීමක් දරන, තමන්ගේ බදුමුදල් නාස්ති නොකරන නව පාලනය පිළිබඳ විශ්වාසයක් හදන්න ඕන කර්මාන්තකරුවට බදු ගෙවන්නට. තුන්වෙනුව රාජ්‍ය සේවකයා එයාට අලුත් විශ්වාසයක් හදන්න ඕන. නව පාලන ගොඩනැගිල්ලට එන්න මේ රට ගොඩනගන්න ඔයගොල්ලෝ මෙතන මැදිහත් වෙන්නේ. ගොවියට කම් කරුවට මේ ව්‍යාපාරෙන් ගොඩේ මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ අපි ඔක්කොම සාමික
ප්‍රයත්න කරන
සාමික ප්‍රයත්න දරන්න පුළුවන්කම තිබෙන්නේ ජනවර මස සහිත ආණ්ඩුවක් ගොඩනැගුණොත් විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ ජනවර මස සහිත පාලනය තමයි පළමු පියවර. ඒ පියවරට එකගනම් ඊළඟ පියවරෙන් අපි කතා කරන්න ලෑස්ති. මේ පියවර පණින්නේ නැතුව මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ. ජනතාවගේ කැමැත්තකින් තොරව මම හැමදාම කිව්වා වගේ සෝමාලියාවේ මූදු මංකොල්ල කාර්යය නැවක් අල්ල ගත්තා වගේ රටක් අල්ලගෙන ඉන්නවා මංකොල්ල කාර්යෝ ටික. එහෙම රටක් අල්ලගෙන රට පාලනය කරන්න බෑ. ජනතාවගේ කැමැත්තෙන් රට පාලනය කරන්න ඕන. ජනතාවගේ ජනවරමක් ඕන.
අර්බුදයක්
තිබෙන වෙලාව අර්බුදෙන් ගොඩ එන්න තීරණාත්මක පියවර තමයි ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක්. ඊට පස්සේ පාලනය ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා මේ රට ගොඩනැගීම. ඒක තමයි තිබෙන එකම මාවත කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමා.
බොහොම ස්තුතියි ඔබතුමා. ගරු වජිර අභිවදන මැතිතුම ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දීර්ඝ කතාවක් අපේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුම ප්‍රකාශ කළා. එතුමාගේ පක්ෂ දේශපාලනය අනුව එය හරි වෙන්න පුළුවන්. නමුත් අපි මේ සම්බන්ධයෙන් මං හිතනවා මීට වැඩිය එහාට ගිය කාරණා කීපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි විධායකය හැසිරවීමේ කාරණයට මුහුණ දීලා ඉන්නේ රටේ විශාල අර්බුදයක් ඇතිවෙච්ච අවස්ථාවක. ලෝකයේ පෙවැනි අවස්ථාවල අර්බුද විසඳලා තිබෙන රටවල් මෙයට හොඳම උදාහරණ දෙනවා. උදාහරණයක් ඇටියට ගත්තාම සෝවියට් දේශයේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම විශාල සටන් පාඨයක් ඇති වෙලා තිබුණා. හොරා 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 කියලා යෙල්සින් ජනාධිපතිවරයා පාලනය කරන සමයේ යෙල්සින් ජනාධිපතිවරයා වටපිට බලලා ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ඒ කරුණු කාරණා සඳහන් වෙනවා. රාජසුතු සංවිධානයේ ප්‍රධානියා පුටින් කියන පුජ්‍යලයා ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා හැටියට 1999 අගෝස්තු මාසේ පත් කළා. දැන් මේ වගේ ලෝකේ උදාහරණ විශාල ප්‍රමාණයක් ලෝකේ රටවල් වලින් අපිට ලබා දෙන්න පුළුවන්. දැන් කෙසේ හෝ අපේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමා කියන විදිහට ජනවරමක් සහිත ආණ්ඩු කොහොමද ලෝකේ ප්‍රශ්න විසඳලා තිබෙන්නේ. උදාහරණයකට ගත්තාම පුටින් මහත්මයා 1999 අගෝස්තු මාසේ ජනාධිපතිවරයා හැටියට අගමැතිවරයා හැටියට වැඩ බලන අගමැතිවරයා හැටියට දිවුරුම් දීලා අර හොරා හොරා කියන ජනාධිපතිවරයාට ටික කාලයක් යනකොට වටපිට බලලා බැලුවා එතුමා හොඳයි සෝවියට් දේශය නැවත එකමුතු කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ නිසා එතුමා ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා රටින් පිට වුණා. රටින් පිට වුණාට පස්සේ වැඩ බලන ජනාධිපතිවරයා පුටින්. දැන් වැඩ බලන ජනාධිපතිවරයා 2000 අප්‍රේල් මාසයේ මගේ මතකයේ හැටියට මාස කීපයක් රටේ තිබුණ අර්බුදය පාලනය කළා. ජනාධිපති මැතිවරණයට ආවා. ජනාධිපති මැතිවරණයට ආවහම පුටින් ජනාධිපතිවරයා 153ක ජනවරමක් අරගෙන ජනාධිපතිවරයා වුණා. ඒ පුටින් ජනාධිපතිවරයා තමයි අද ලෝකයේ මේ කලාපෝල සහ යුරෝපයේ කලාපයේ තිබෙන ප්‍රශ්නවලට මූලික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. ඒක හරිද වැරදි කියන එක වෙනම දෙයක්. මේ දේවල් ලෝකේ පකිස්තානයේ වෙලා තිබෙනවා, ලෝකේ රටවල් ගණනාවක වෙලා තිබෙනවා, ලෝකේ ලංකාවේ විවස්ථාවේ විතරක් නෙමෙයි මේ වගන්ති තිබෙන්නේ. මේ වගන්ති ලෝකේ විවිධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ වගන්ති ඇතුළත් කළ තිබෙන්නේ අර්බුදයක් ඇති වූ අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව සඳහා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව සඳහා තිබෙන ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කිරීම මම හිතනවා නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම වැදගත් කාරණයක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම සඳහන් වුණා මේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තියෙන ජයග්‍රහණ ලබා දුන්නේ අප්‍රේල් මාසේ 12 වෙනිදා මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරාට පස්සේ අර ණය ගෙවන්නේ නැතුව ඉතුරු වූ සල්ලි වලින් තමයි මේ කාරණේ කරේ කියලා. එතකොට ඒ සම්පූර්ණ අසත්‍යයක්. ඒ එසේනම් මේ පාර්ලිමේන්තුවේ හිටපු මහජන නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හැටියට තෝරා ගන්න ඡන්දය පවත්වලා තිබෙන්නේ ජූලි 20 වෙනිදා. එතකොට ජූලි 20 වෙනිදා වෙනකන් අප්‍රේල් මාසේ 12, මැයි මාසේ 12, ජුනි මාසේ 12, ජූලි මාසේ 12 ඔය කියන පොලින් ටික නැති කරගන්න තිබුණා. ඔය කියපු ගෑස් ටික ගේන්න තිබුණා. ඔය කියපු පෙට්‍රල් ටික ගේන්න තිබුණා. ඔය කියපු සංගවෙන മന്ത്രിවරු ටික සංගවෙන മന്ത്രി පොලිම නැති කරගන්න තිබුණා. මම හිතන මේක සම්පූර්ණ වැරදි. ඒ ප්‍රකාශ කරපු කරුණු උදාහරණයක් විදිහට ගත්තාම මැයි මාසේ 12 රට බංකොලොත් තීරණය වැරදි කියලා අපි දිගින් දිගටම ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148, 49, 50, 51 උල්ලංඝනය කරා කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තනි මන්ත්‍රීවරයා හැටියට ඉන්න අවස්ථාවේ අප්‍රේල් 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. කතා කරලා කියනවා මේ රට එහෙම බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න බෑ. ඒක නීති විරෝධී. එතුමා අත් දෙක දෙපැත්තට දාලා කෑ ගහනවා කවුරුත් සහයෝගයක් නැහැ. හැබැයි අප්‍රේල් 8 වෙනිදා ඒ කතාව කරනකොට අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් කියලා නිවේදනය කරා. ඒ වැරදි. අදටත් ඒ වැරද්දට විරුද්ධව මේ පාර්ලිමේන්තුව අවශ්‍ය පියවරක් අරගෙන නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙච්ච අවස්ථාවක්. කෙසේ හෝ කමක් නැහැ. මම හිතනවා අපි එච්චර කුහක වෙන්න හොඳ නැහැ. සත්‍ය තේරුම් ගන්න. ඇත්ත තේරුම් ගන්න. ඇත්ත යථාර්ථය අනුව නම් අප්‍රේල් මාසේ 12 වෙනිදාන් පස්සේ මැයි මාසේ 12 ඊට පස්සේ ජුනි මාසේ 12 ඊට පස්සේ ජූලයි මාසේ 12 වෙනකොට ඩීසල් උත් නැහැ, පෙට්‍රල් උත් නැහැ, ගෑස් උත් නැහැ, මොකුත් නැහැ. මිනිස්සු මහපාරට ආවහම ඒ කියන්නේ අර ණය නොගෙවා හැරීම නිසා අතිරික්ත වූ සල්ලියක් තිබිලා නැහැ. තිබුණා නම් ගෑස් ටික ගේන්න එපයි. තිබුණා නම් පෙට්‍රල් ටික ගේන්න එපයි. තිබුණා නම් තිවිච්ච ජාතික ප්‍රශ්නේ අවසන් කරන්න එපයි. ඒ නිසා ඒ වැරදි. ඒ නිවැරදි කිරීම මගේ යුතුකමක්. ඒ කතාව අහගෙන හිටපු නිසා කෙසේ හෝ කමක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරා ජාතිවාදී ගැන. ජාතිවාදී ඉතිහාසයක් තිබෙනවා. මැතිවරණ ඉතිහාසයේ වගේමයි ජාතිවාදී ඉතිහාසය. ජාතිවාදී ඉතිහාසයේ මම මතක් කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ අතේ තිබෙනවා ඉන්දුලා අක්කා කිවිසුම. මේක තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් රජීව් ගාන්ධි මැතිතුමත් අත්සන් කරපු කිවිසුම 1987 ජූලි 29 වෙනිදා. දැන් මේක අත්සන් කරනකොට ලංකාවේ කවුද ජාතිවාදී වැපිරුවේ කියලා සමස්ත මහ ජනතාව දන්නවා. ඒ අවස්ථාවේ ජාතිවාදයට වියදම ට්‍රිලියන ගණනක්. ඒ කියන්නේ ලයිට් කණු, බස් සෝල්ට්, ඊට පස්සේ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, මහජන ජීවිත, දෙමළ සිංහල ජීවිත විශාල ප්‍රමාණයක්. ඒතකොට ජාතිවාදයේ ස්වභාවය ට්‍රිලියන ගණනකට ආසන්නයි. අද අපි IMF එකෙන් ලබා ගන්න හදන ණය මුදලට වඩා බරපතල හානියක් ජාතිවාදී හරහා සිද්ධ වුණා 1987 මේ ඉන්දුලංකා කිවිසුම අත්සන් කරන අවස්ථාවේ. මේක අත්සන් තියලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත්, ඒ වගේම මේක අත්සන් තියලා තියෙනවා රජීව් ගාන්ධි ඉන්දියානු අගමැතිවරයාත්. දැන් මේ කිවිසුම අත්සන් කරන අවස්ථාවෙන් පස්සේ ඒක මේ රටේ නීතියක් බවට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් එක්ක ගත්තාම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ අනුව අර ඉන්දුලංකා කිවිසුම අනුව මේ නීතියක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. දැන් මේ නීතිය විවිධ අවස්ථාවල කඩ කරනවා නම් ජාත්‍යන්තරයේ විශ්වාස කරන එහෙම අවස්ථාවක මේ රටේ නීතියක් තිබුණට වැඩක් නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක නොකරන ජාතියක් ඉන්න පාර්ලිමේන්තුවක් ඉන්න රටක් හැටියට. ඒ නිසා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ පළවෙනිවලදී ප්‍රභාකරන් ආයුධ බාර දුන්නා. මට මතකයි දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලේ බලධාරියා විසින් කපාහරින් ලදී ප්‍රභාකරන් කතාව කළා කියනවා. අද මම මේ කිවිසුමට අත්සන් තබනවා. හැබැයි දෙමළ ජනතාවට හානියක් සිදු වුණොත් මම ලේවලින් පිළිගන්නවා. ඒක තමයි ප්‍රභාකරන්ගේ අවසාන වාක්‍ය 1987 මේ කිවිසුම අත්සන් කරන අවස්ථාවේ. අදත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මම ඇහුම්කන් දුන්නා සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ කතාවට. සිද්ධාර්ථ මන්ත්‍රීතුමා තාම නිදහසෙන් පස්සේ අවුරුදු 70යි මේ ප්‍රශ්නේ අපි කුලල් ගා ගන්නවා, තාම බේද වෙනවා, තාම හන්දිවල රැස්වී තියෙනවා, තාම අපි රණ්ඩු වෙලා රණ්ඩු වෙලා බලනවා විසඳුමක් හොයන්න පුළුවන්ද කියලා. මෛතන ජාතියක් හැටියට කවදාවත් මේ ප්‍රශ්නේ මේ අවසන් කරගන්න බෑ. දැන් බලන්න මේ ප්‍රශ්නය එතනින් අවසන් වුණේ නැහැ. පළාත් සභා ක්‍රමය ආව ඉවලයකට තරං කරේ නැහැ. පසුකාලීනව තරං කළා. පසුකාලීනව මේ පළාත් සභා මන්ත්‍රි ධූරවල තිවිච්ච අයිතිවාසිකම් භුක්ති විඳා ඊට පස්සේ ඒ හිටපු සියලුම මහැඹතිවරු මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. එතකොට අවසානයේ කෙසේ හෝ පිළිගත්තා එදා 1987 ජූලි මාසේ අස්සම් කරලා ගත්ත ගිවිසුමෙන් රටට හානියක් සිදු වෙලාද කියලා මම ඊයේ මේක කියවලා බැලුවා. මේක එකම වාක්‍යකින්වත් රටට ජාතියට දැනට හානියක් සිදු වෙලා නැහැ. කොහොම හරි කමක් නැහැ. එතනින් පස්සේ 2001 ආපහු ආණ්ඩු ගඩාගෙන වැටුණාම නැවත අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ලැබුණා. ලැබුණාම එදා ආපහු නෝර්වේ රාජ්‍ය සමග සාකච්ඡා කරලා අස්සම් කරා ගිවිසුමක්. ඒ ගිවිසුමත් මගේ අතේ තියෙනවා. දැන් අරක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් මේකේ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ ද්‍රවිඩ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ අතර සටන් නවතිලීමේ ගිවිසුම. දැන් මේ ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහත්මයා අස්සම් කළා නෝර්වේ රාජ්‍ය සමග. මේක කොහෙවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලියවිල්ලක් නෙමෙයි. මේක කොහෙවත් අපේ නීතියේ කොටසක් නෙමෙයි. හැබැයි සාමය ඇති කිරීම සඳහා අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ කොටස වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉතා කල්පනාවෙන් ඉතාම ජාතිය ගැන ආරක්ෂිතව සිතමින් මේ ගිවිසුම අස්සම් කළා තිබෙනවා. මේ ගිවිසුමත් මම ඊයේ රාත්‍රියේ කියවලා බැලුවා. මේකෙන් හානියක් වෙලා තියෙනවද කියලා. මේකෙනුත් හානියක් වෙලා නැහැ. ආයුධ බිම තියලා තියෙනවා. විමුක්ති කොටි සංවිධානයේ හිටපු අය නැවත සමාජගත වෙලා තියෙනවා. දේශපාලන අරමුණක් සඳහා ද්‍රවිඩ පුරවැසියන් සහ සිංහල සියලු පුරවැසියන් දෙපාර්ශවයටම යහපතක් සිද්ධ වෙලා තිබෙනවා. කෙසේ හෝ කමක් නැහැ. මම කියන්න උත්සාහ කරේ එක පැත්තකින් ඉන්දු ලංකා ගිවිසුම, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අත්සන් කරන විමුක්ති කොටි සංවිධානය පාලනය කිරීමේ ගිවිසුම. මේ ගිවිසුම් දෙකෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් ක්‍රියාමාර්ගයක් සිද්ධ වෙලා තිබෙනවා. කෙසේ හෝ කමක්
නැහැ. මිනිත්තු 3ක් කාලයක්.
කෙසේ හෝ කමක් නැහැ. අද බොහෝ වෙලාවට මතක් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණය ගැන. එතකොට මැතිවරණ ව්‍යාපාර අපි දැක්කා. මට මතකයි මම 1987 විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු ගමන් තරඟ කරනවා පළාත් සභා මැතිවරණයට. එතකොට පාරේ මරනවා යන්න බෑ. මම කොළඹ ඉඳලා ගාල්ලට යනකොට අඩු ගානේ සාමාන්‍යයෙන් මුත ශරීර 15ක් 20ක් දැකලා තමයි ගාල්ලට යන්නේ. කොහොම හරි කමක් නැහැ. එදා ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඡන්දය පැවැත්වුවාම ගාල්ල දිස්ත්‍රික්කයේ මහ ඇමති තේරෙන්නේ ඡන්ද 65,000කින්. ඡන්ද ලක්ෂ 4ක් දිස්ත්‍රික්කේ තියෙනවා. මම මහජන නියෝජිතයෙක් වෙන්නේ ඡන්ද 13,000කින්. කොහොම හරි කමක් නැහැ. 88 පාර්ලිමේන්තු ඡන්දේ තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ ඡන්ද 500, ඡන්ද 800, ඡන්ද 1000. මේක ප්‍රජාතන්ත්‍රවාදීද? මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී වැදගත් ලක්ෂණය තමයි බහුතර පවුල් ලක්ෂ 58ක් ඉන්න රටේ ඡන්ද ලක්ෂ 80ක් 90ක් 100ක් පාවිච්චි කරන්න පුළුවන් සමාජ පරිසරයක් ගොඩනගන එක. එතකොට ඒකද අරකද ප්‍රජාතන්ත්‍රවාදී, මේකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා මම විශ්වාස කරනවා රජයේ යුතුකම තමයි බය කළා තර්ජනය කළා ඡන්දදායකයාට ඡන්දේ දීපේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය විසින් පාලනය කළ යුතුව තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ හිටපු අතුකෝරල මන්ත්‍රීවරයා මරා දමලා දුන්නේ පණිවිඩයක්. ඒ දේශපාලනය කරොත් ඔබට දඬුවම මරණයයි. ඒක තමයි දීපු පණිවිඩේ. ඒ පණිවිඩේ ප්‍රබල කරනවා නම් මං හිතනවා ප්‍රජාතන්ත්රවාදයට බරපතල ඛේදවාචකයක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ නිවාස ටික පුච්චලා කියන්නේ ඒ දේශපාලනය කරන්න තහනම්. ඒකට බය වෙන්න බෑ. එහෙනම් අපේ යුතුකම තමයි ඒ පුච්චපු නිවාස සියල්ලම ඉදිකරන ගමන් ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදිව තහවුරු කිරීම. එයයි අපේ ප්‍රධාන යුතුකම වෙන්න ඕනේ. ඒ නිසා විවිධ මාර්ග ඔස්සේ ලබා දෙන තර්ජන ගර්ජන පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත්. ඒකට බය වෙන්න බෑ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයේ කොහොමද කියලා. 87 පළාත් සභාවට මහැමතිවරු ආවා. වර්ධන රාජා පෙරමාල් මහත්මයා උතුරෙන් ආවා. කොහොම හරි කමක් නැහැ. අවසානයේ සිද්ධ වුණේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. ඇයි බහුතර ඡන්ද පාවිච්චි කිරීම වැළකුණා. බෙල්ල කපලා කෝටුවේ ගහලා වැටේ ගැහුවාම මිනිස්සු බය වුණා ඡන්ද දාන්න යන්න. උතුරේ අත කැපුවාම බය වුණා ඡන්ද දාන්න යන්න. ඉතින් ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය කරන සමාජ පරිසරය සකස් කිරීම රජයේ වකිම. ඒ පැහැරලා ඉන්න බෑ. ඒකෝ කාගේ හරි තර්ජනවලට පාලනය කරන්න ගියොත් ඒ රට විනාශ වෙයි. ඒ නිසා මම හිතනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තිබෙන මේ අදහස් ටික දිහා බැලුවාම ජාතියක් හැටියට ඔක්කොම එකතු නුහුණොත් මම දවසක් ලැයිස්තුව කියවෙව්වා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පටන් ගත්තාම සියලු නායකයන් අවසානයේ මිය ගිහිල්ලා තිබෙන එක්ක භූම ප්‍රහාරයකින් එක්ක වෙඩි ප්‍රහාරයකින්. මේක නම් අපේ දේශපාලනේ මං හිතනවා ඩී.එස්. සේනානායක මැතිතුමාගෙන් පටන් ගත්තාම බණ්ඩාරනායක මහත්තයා වෙඩි කාලා මැරෙනකොට ඒකට මූලාශ්‍රය හොයාගන්න බැරි නම් ඩැනිසනායක මහත්තයත් එහෙමනම්
සිනමාව
විදාඩියයි ගන්නේ මේ නියෝජ්‍ය කතානායකතුමනි සිනමාව බණ්ඩාරනායක මැතිතිය දෙවතාවක් අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. ඒ අසාර්ථක වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයට මේ පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගහලා මරන්න බලනවා. මරා ගන්න බැරි වෙනවා. වෙන අය මැරෙනවා. එතකොට මේක නම් ප්‍රජාතන්ත්‍රවාදී අපි කල්පනාෙන් වැඩ කරන්න තියෙනවා. අමිර්තලිංග විපක්ෂ නායකතුමා මහමග මැරෙනවා. බලන්න රංජන් විජේරත්න මහමග මැරෙනවා. ලලිත තුරන් මුදලි මහමග මැරෙනවා. ආර් ප්‍රේමදාස මහත්තයා පාරේ මැරෙනවා. ගාමිණී සහනායක මහත්තයත් පාරේ මැරෙනවා. ඔසියා බේගුණසේකර මහත්තයා මගේ දකුණු පැත්තේ හිටියේ 94 එතුමත් අවසානයේ පාරේ මැරෙනවා. කොහොම හරි නීලන් තිල්චෙල්ලම් මහත්මයා පාරේ මැරෙනවා. බලන්න අශ්‍රොප් මහත්තයා එයත් පාරේ මැරෙනවා. ඩග්ලස් දේවානන්ද තුන් වතාවක් ජීවිතේ බේරගන්නවා. ලක්ෂ්මන් කදිරගාමර් මැරෙනවා පාරේ. සරත් පොන්සේක මහත්තයා ජීවිතේ බේරගන්නවා. බලන්න මේකනම් ලැයිස්තුව අපි මේකනම් කරන්න බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මැරෙන්නේ නැතුව බේරෙනවා බෝම්බේ ප්‍රහාරයෙන්.
අවසන් කරගන්න
මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එච්චරයි බෝම්බ ප්‍රහාරයෙන් බේරෙනවා. ඒ නිසා මම හිතනවා අපි කල්පනාවෙන් වැඩ නොකරොත් ජාතියක් හැටියට එකමුතු නුනොත් ඔය මම කියපු ලැයිස්තුවේ යටට නම ලියා ගන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා කුලල්කා ගන්න නැතුව රටක් බංකොලොත් වෙච්ච වෙලාවේ සියලු දෙනා එකතු වෙලා ජනාධිපතිතුමාට මේ වැඩේ විසඳන්න පුළුවන්. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. සමහර අය හිතනවා ඇති මේ රට පාලනය කරන්න ඕනේ මෝඩෙක් කියලා, අදක්ෂයෙක් කියලා. එන ආසියාවට ඉන්න දක්ෂතම නායකෙක් හැටියට අපි පාවිච්චි කළ යුතුයි ශ්‍රී ලංකාව ගොඩනැගිය යුතුයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබට.